Honorable Mujibur Rahman, you have 22 minutes.
Thank you, Deputy Speaker. Garu niyojaka kathanayaka thumani visheshayenma ada nagarika ha nivasa yathulu waraya ewageema highways yana yamaathyanshaya yatate adahas prakasha kirimata avasthawa laba dima gena stutiwanta wenawa. Garu niyojaka kathanayaka thumani visheshayenma dan metana thibena me amaathyansha deken nivasa ha nagarika sangwardana adhikariya api danwa kolama nagare thula ithama wedagat දින අමාත්‍යාංශ දෙකක් මොකද මේ අමාත්‍යාංශ දෙක පෞගේ කාලේ පුරාම නැවත පදිංචි කිරීමේ යටතේ කොළඹ නගරයේ ජීවත් වෙන්න ජනතාව විශාල ප්‍රමාණයක් මහල් නිවාසෙම නැත්නම් තට්ටු නිවාසවල පදිංචියට ලක් කරලා තිබෙනවා. ඒ පදිංචිය විශේෂයෙන් පටන් ගත්තේ 2010 යුද්ධය අවසන් වීමෙන් පස්සේ ආරක්ෂක ලේකම්වල හැටියට හිටපු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින්. මේ පදිංචි කිරීමවල අපිට පේන දෙයක් තමයි විශේෂයෙන්ම ඒවා කිසිදු ආකාරයේ විද්‍යානුකූල ක්‍රමයකටවත් එහෙම නැත්නම් ඒ ජනතාව කලින් හිටපු ප්‍රදේශවල තිබුණු ඒ පහසුකම් ඔවුන්ගේ ජීවනෝපාය මාර්ගවල් ගෙන යන්න තිබුණු ක්‍රමවේදයන් ඒ කිසි දෙයක් සලකන්නේ නැතුව තමයි ගිහිල්ලා පදිංචි කරේ. දැන් ඒ පදිංචි කරපු විශාල තට්ටු නිවාස දිහා අද බලනකොට අපිට පේනවා විශාල ලෙස ඒවල තිබෙන යටිතල පහසුකම් අද වෙනකොට අඩපණ වෙලා තිබෙනවා. ඒක විශාල ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. ඒ ජනතාව විශේෂයෙන්ම අඩු ආදායම් ලාභීන් ජීවත් වෙන ඒ මහල් නිවාස හැටියට ඒවා හඳුනාගෙන තිබෙන නිසාත් ඒවා නැතුව නැවත යථා තත්ත්වයට ගේන්න ඒ මහල් නිවාසවල ජීවත් වෙන ජනතාවට එහෙම ආර්ථික පසුබිමක් ආර්ථික හයියක් නැහැ. එහෙනම් රජයට සිද්ධ වෙනවා මේ වෙනුවෙන් විශාල මුදලක් වැය කරන්න. මම හිතන්නේ ජනාධිපතිතුමා රුපියල් මිලියන 1000ක් වගේ මෙයා ඒවෙන් වෙන් කරලා තිබෙනවා මේ තට්ටු මහල් නිවාසවල තිබෙන මේ පහසුකම් ටික නැවත හදන්න. දැන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි දැකපදේ තමයි මේ කොළඹ නගරයේ ඉන්න ජනතාව අපි ගත්තොත් 160ක් වගේ ජීවත් වෙන ජනතාව ඉන්නේ ස්වයන් රැකියාවල් කරන ජීවත් වෙන ජනතාව. ඔවුන් එදිනෙදා කීයක් හරි හොයාගෙන එහෙම ජීවත් වෙන ජනතාව තමයි බහුතරයක් ජීවත් වෙන්නේ. කොළඹ නගරයේ ලක්ෂ 6කට 7කට ආසන්න අපි බැලුවොත් එහෙම ජනගහනයක් තිබුණත් ඒ ජනගහනයෙන් විශාල ප්‍රමාණයක් යම් ප්‍රමා 140ක් වගේ ඉන්නවා විශේෂයෙන්ම කොළඹ නගරයේ රැකියාවල් කරන උදවිය. ඒ රැකියාවල් කරන උදවිය ඒගොල්ලෝ සමහර විට සෙනසුරාදා ඉරිදා සිකුරාදා වගේ ආවම නගරයෙන් පිට වෙලා යනවා. කොළඹ නගරයේ ඉපදිලා කොළඹ නගරයේම ජීවත් වෙන ජනතාවගෙන් 60%ක් විතර වගේ එදිනෙදා ස්වයන් රැකියාවල් කරගෙන ජීවත් වෙන අය තමයි ඉන්නේ. දැන් මේ මිනිස්සු තමයි පෞගිය කාලේ මේ රීලොකේටඩ් කරනවා කියලා එහෙම නැත්නම් නැවත පදිංචි කරනවා කියලා පදිංචි කරේ. දැන් සමහර ඒවා අපි දැක්කා බලහත්කාරයෙන් ගිහිල්ලා පදිංචි කිරීම අපි දැක්කා. සමහර ඉඩම් විශේෂයෙන්ම කොම්පැනි වීදිය වගේ ප්‍රදේශවල ඉඩම් බලහත්කාරයෙන් අරගෙන අද ඒ ප්‍රදේශවල ඒ ඉඩම් අපි දකිනවා බෞජාතික සමාගම් වලට දීලා තියෙනවා. කෝටි ගාණක වටිනා ඉඩකඩම්. ඒ ජනතාවම අරගෙන ගිහිල්ලා අපි දැක්කා ඒ හේනමුල්ල මටකුලිය වගේ ඒ ප්‍රදේශවල ඒ ජනතාවට සම්බන්ධයක් නැති ප්‍රදේශවලට ගාල් කරලා තියෙනවා. දැන් පෞගිය කාලෙන් මේක ගියේ විශේෂයෙන්ම මේ ඩම්ප් කරනවා. ඒ ජනතාවගේ ජීවන තත්ත්වය එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ මේ ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරන්න හෝ ඒ ලයිෆ් ස්ටයිල් එකට ඉහළට දාන්න හෝ මේ ප්‍රොජෙක්ට්ස් වලින් එකක්වත් සාර්ථක වෙලා නැහැ. අපි ගිහිලා බැලුවොත් අද මේ ඔක්කොම ප්‍රොජෙක්ට් අසාර්ථක ව්‍යාපෘති හැටියට තමයි තියෙන්නේ. ඒකේ තිබෙන ප්‍රධානම දේ තමයි ඒක උනේ එදා හිටපු ඒ ආරක්ෂක ලේකම්තුමාට ඕන වුණා මේ වටිනා ඉඩකඩම් ටික අරගෙන විදේශීය සමාගම් වලට දෙන්න. ඒ හින්දා බලහත්කාරයෙන් ඒ ඉඩකඩම් ලබාගෙන ඒවා අද විදේශීය සමාගම් වලට දීලා තියෙනවා. ඒ හින්දා අපි දැන් කියනවා ඔබතුමාලටත් දැන් මේ අපේ ආණ්ඩු කාලෙත් මේවා පිළිබඳව මට විශාල මේ ඒව පිළිබඳව මම විශාල ලෙස විවේචනයට ලක් කළා. හිට ආයිටපු ඇමතිතුමා එක්කත් මේ තිබෙන ව්‍යාපෘති සම්බන්ධව විශාල ගැටීමකුත් මට ඇති වුණා. මොකද මම විශ්වාස කරන්නේ නැහැ මේ කොළඹ නගරේ ජීවත් වෙන මිනිස්සුන්ට මේ තට්ටු 14ක මහල් නිවාස ගාලා ඒ වලට ගාල් කරලා ඒ මිනිස්සුන්ගේ ජීවිත ගොඩනගන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ හින්දා ඒ පිළිබඳව මට තියෙනවා වෙනම මතයක්. අපි ගත්තොත් එම මාලිගාවත්ත නිවාස සංකීර්ණය ප්‍රේමදාස මහත්මයා ගොඩනගපු එක විශේෂයෙන්ම ඒ මහල් නිවාසයේ අපි බැලුවොත් ඒකේ ඉන්නවා මේ සමාජ තරාතිරම් හැම මට්ටමකම අයම ඒ ජීවත් වෙනවා. අඩු ආදායම් ලාභීන් ඉන්නවා, ඒ වගේම මධ්‍යම පාන්තිකයන් ඉන්නවා, ඉහළම මධ්‍යම පාන්තිකයන් ඉන්නවා, ඊළඟට වව කලාකාරෝ පදිංචි වෙලා හිටියා, ඒ වගේ විවිධත්වයක් තිබෙන මහල් නිවාස හැටියට ඒව ගන්න පුළුවන්. ඒව තමයි ගොඩනගෙන්න ඕනේ. දැන් පෞගිය කාලේ ගොඩනැගුණේ එම විවිධත්වයකින් තිබෙන මහල් නිවාස නෙමෙයි. එකම ජන කණ්ඩායමක් එක තැනකින් අරගෙන ගිහිලා තව තැනකට ඩම්ප් කරපු එක විතරයි උනේ. ඒ හින්දා අපි ඔබතුමාලට අවධානය යොමු කරනවා ඉදිරියේදී මෙවැනි ජනාවාස හදනකොට මේ කොළඹ නගරයේ තියෙන ජනතාවගේ ඒ සමාජ මට්ටම් තරාතිරාම ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ අවබෝධය උඩ විතරයි මේක සාර්ථක ව්‍යාපෘති බවට පත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒවා කල් යනකොට අපිට පේනවා අද අවුරුදු 10කට කලින් 15කට කලින් හදපු ඒ 2010 ගොඩනගපු ව්‍යාපෘති හොඟක් ඒවා බහුතරයක් අද වෙනකොට අපිට ගිහිලා බැලුවම පේනවා අසාර්ථක වෙලා තියෙනවා. ඒ ජනතාවගේ ජීවන තත්ත්වය හෝ ඒ ඔවුන්ගේ ක්‍රියාකලාප හෝ ඔවුන්ගේ ආකල්ප හෝ කිසිදු ආකාරයේ වෙනසක් වෙලා නැහැ. ඔවුන් අර පරණ හිටපු තැනේම තමයි නැවත වතාවක් එතනටම තමයි පත් වෙලා තියෙන්නේ කියන එක අපිට පේන්න තියෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම දැන් කුලී නිවාස. දැන් මේ කොළඹ නගරය ඇතුලේ ඉන්නවා 20,000 පවුල් 20,000ක් විතර වගේ ඉන්නවා කුලියට ඉන්න කට්ටිය. මේ නගරේම ඉපදිලා නගරේම හැදිලා නගරේම ළමයි ඉස්කෝලේට යවලා නගරේම ජීවත් වෙන අය පවුල් 20,000ක් විතර වගේ ඉන්නවා. දැන් අවාසනාවකට 94 ඉඳන් මේ කොළඹ නගරේ ජීවත් වෙන මිනිස්සු වෙනුවෙන් ගෙවල් හැදුනේ නැහැ. හැදුනේ මං කිව්වාගේ අර 2010න් පස්සේ සීමිත ගෙවල් ප්‍රමාණයක් හැදුනා. ඒක අර තිබෙන වටිනාකම් ඉඩම් ටික ගන්න. ඒක තමයි ඒකේ අදිෂ්ඨානය හා අරමුණ උනේ. ඒතකොට දැන් මේ 20,000ක් වගේ ඉන්න පවුල් වලට දැන් ගෙවල් හැදෙන්නේ නැහැ. දැන් අපි බැලුවොත් එමේ හැමදාම අපි නාගරික සංවර්ධන අධිකාරියත් ඒක කතා කරොත් හැමදාම රීලොකේට් ඒ කියන්නේ නැවත පදිංචි කිරීම සඳහා තමයි ගෙවල් හැදෙන්නේ. එහෙම නැතුව මේ අඩු ආදායම් ලාභීන් මේ නිවාසයක් නැතුව ඉන්න උදවියට ඒ වගේම පහළ මධ්‍යම පාන්තික උදවියට ගෙයක් ගන්න බෑ. දැන් පෞගිය කාලේ UDF ගිහිල්ලා අපි දැක්කා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ප්‍රොජෙක්ට් එකක් පටන් ගත්තා මේ කොළඹ නගරයේ බොරල්ල ප්‍රදේශයේ. එකක් තමයි අර විශේෂයෙන්ම ඕවල් රෙසිඩෙන්සි කියන එක. දැන් මේ ඕවල් රෙසිඩෙන්සි හදලා එතුමා දුන්නා මේ වෘත්තිකයන්ට මිලියන 7-8 ඒ වගේ ප්‍රමාණයට ගෙවල් දුන්නා. දැන් ඒ වෘත්තිකයන් කවුරුත් දැන් ඒ ගෙවල් වල නැහැ. දැන් ඒ වෘත්තිකයන් ඔක්කොම ඒ ගෙවල් කුලියට දීලා. දැන් කොළඹ නගරයේ 20,000ක් විතර පවුල් ඉන්නවා. Tamanට අඩුම මාසික ප්‍රමාණයකට මාසික මාසයට යම් ප්‍රමාණයක් මුදල් ගෙවල් ගන්න. නමුත් ඒගොල්ලන්ට දුන්නේ නැහැ ඒ ගෙවල්. ඒ වගේම දැන් බොරල්ල ප්‍රදේශයේත් හදලා තිනවා එලියට් ප්ලේස් එකෙත් තිනවා ඒ වගේ නිවාස යෝජනා ක්‍රමයක්. ඒකත් මං හිතන්නේ යනවා මිලියන 9කට 10කට කිට්ටු වෙන්න යනවා. දැන් මම මේ කියන්නේ මේ කොළඹ නගරයේ ඉන්න මිනිස්සුන්ට අයිති මේ හදන්න ඕනේ ගෙවල්, මේ ගෙවල් හදලා ආයි මේ UDF කරන්නේ අර පෞද්ගලික සමාගම් කරනවා වගේ මුදල් තියෙන අයටම තමයි මේ ගෙවල් ටික දෙන්නේ. ඉතින් එහෙම ගෙවල් දීලා මේ ගෙවල් ප්‍රශ්නේ විසඳන්න බෑ. ඉතින් අපිට පේනවා මේක වෙනස් වෙන්න ඕනේ කියලා. දැන් අර බ්ලූ මැන්ඩල් වල හැදුවා ගෙවල් 450ක් හදලා තියෙනවා. විශේෂයෙන්ම ඒ ගෙවල් 450 හැදුවේ අර විශේෂයෙන්ම දැන් ඒක කුව කුලියට ඉන්න මිනිස්සුන්ට ගෙවල් ගන්න කියලා. නමුත් අපිට පේනවා දැන් ගාන බැලුවම ගිය ආණ්ඩුව රුපියල් මිලියන 10ක් තීන්දුකොලා එක ගෙයක් වර්ගාඩි 450යි. දැන් රුපියල් මිලියන 10ක් ගෙවලා ගෙවල් ගන්න පුළුවන් මිනිස්සු මේ කොළඹ නගරයේ ඉන්න පහළ මධ්‍යම පාන්තිකවත් අඩු ආදායම් ලාභී පවුල් වලට එහෙම කරන්න බෑ. දැන් අන්තිමට ඒ ගෙවල් ටික ගන්නෙනුත් ගෙවල් තියෙන උදවිය තමයි අන්තිමට ඒ ගෙවල් ටික ගන්නෙ. දැන් ඒකෙන් නිවාස ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒ හින්දා ඔබතුමා හොඳට බලා ගන්න. ඒ වගේම දැන් ඔරුවුඩු ගවත්තේ ගෙවල් 1100ක් හදාගෙන යනවා. එතකොට ඒ ගෙවලුත් මේ කුලියට ඉන්න අය වෙනුවෙන් ලබා දෙන්න කියලා තමයි කියන්නේ. නමුත් ඒව ඇත්තටම මේ කුලියට ඉන්න කොළඹ නගරේ ජීවත් වෙන මිනිස්සුන්ට ලැබෙනවද කියන එක තමයි ඒ ගෙවල් ලබා දෙනකොට හොයන්න ඕනේ. එහෙම නැතුව අපි UDF එකත් මේ ගෙවල් අරගෙන ව්‍යාපාර කරන්න හදනවා නම් අවසානයේ මේ කොළඹ නගරේ ඉන්න මිනිස්සුන්ට ඒ ගෙවල් හම්බෙන්නේ නැහැ. ගෙවල් තියෙන උදවිය මේ කොළඹ නගරයෙන් ඇවිල්ලා ගෙවල් ගනි මේ මුදල් වියදම් කරලා. ඒ හින්දා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. හින්දා අපි ඔබතුමාට අවධානය යොමු කරනවා විශේෂයෙන්ම මේ කොළඹ නගරේ පවුල් 20,000ක් විතර වගේ ඉන්නවා කුලී නිවාසවල ඉන්න අය. ඒගොල්ලන්ගේ ප්‍රශ්න විසඳන්න මේ ගෙවල් භාවිතා කරන්න. මොකද ඒ විශාල මිල ගණන් වලට දැම්මත් මේ මිනිස්සුන්ට එහෙම හයියක් නැහැ. ඒ මුදල් මිලදී ගන්න එහෙම ක්‍රය ශක්තියක් නැහැ. මොකද මේ සියලුම 60% වගේ ඉන්නේ මම කිව්වා වගේම රාජ්‍ය සේවයේ ඉන්න උදවිය නෙමෙයි. එහෙම නැතුව පෞද්ගලික සේවයේ ඉහළ එක්සිකියුටිව් ලෙවල් එකේ වැඩ කරන උදවිය නෙමෙයි. ඒ සියලු දෙනාම බහුතරයේ ඉන්නේ ඒ සුවන් රැකියාවල් කරලා ජීවත් වෙන මිනිස්සු. එදිනෙදාට තමන් මුදල් හම්බ කරගෙන කීයක් හරි හොයාගෙන ජීවත් වෙන පරිසරයක ඉන්න ප්‍රමාණය තමයි වැඩියෙන් ඉන්නේ. ඒ හින්දා ඔබතුමාලාට අපි යෝජනා කරනවා විශේෂයෙන්ම ඒ ගෙවල් ලබා දීමේදී මේ නිර්ණායක පිළිබඳ සැලකිලිමත් වෙන්න. එහෙම නැතුව අපි කොයිතරම් ගෙවල් හදලා වික්කත් අන්තිමට මුදල් හයිය තිබෙන ඒ මුදල් ශක්තිය තිබෙන අය ඇවිල්ලා මේ ගෙවල් ගන්නවා. අර පහළ මධ්‍යම පාන්තිකයන් ඒ වගේම නිවසක් නොමැතිව අවුරුදු ගණන් කොළඹ නගරයේ ඇතුළෙම කුලියට ඉන්න අයට මේ ගෙවල් හම්බ වෙන්නේ නැහැ. එන මේ පිළිබඳ ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි දැන් මේ නිවාස සංවර්ධන අධිකාරියට නිවාස අධිකාරියට ගත්තොත් ඔබතුමාට මම අවධානය යොමු කරන්න කැමතියි. මේ පෞගේ කාලේ පුරාම විශේෂයෙන්ම මේ 2020-24 කාලෙදී නිවාස අමාත්‍යාංශයට එහෙම නැත්නම් නිවාස අධිකාරියට ආයිත් ඉඩම් බොහෝමයක් අවභාවිතා වෙලා තියෙනවා. දැන් ඒ ඉඩම් ඒ පෞගිය ආණ්ඩුව තමන්ට හිතුමතේ තමන්ගේ හිතවතුන්ට ලබා දීලා තියෙනවා. ඉඩම් විතරක් නෙමෙයි සමහර මේ 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 ස්ථාන පවා ලබා දීලා තිබෙනවා. ද මම එදත් ඔබතුමාට යොමු කරා මාලිගාවත්තේ නිවාස සංකීර්ණයේ ඇතුලේ තිබෙන විශේෂයෙන්ම මේ රතගාලවල් නිවාස හිමියන් පාවිච්චි කරන රතගාලවල් පවා වෙන වෙන දේවල් වලට ව්‍යාපාරික ස්ථානවලට ඒවා වලට මේ ස්ටෝස් හැටියට පාවිච්චි කරන්න පුළුවන් විදියට කුලිය වලට දීලා තියෙනවා. ඒක වැරදි. එහෙම දෙන්න බෑ. තොර නිවාස අමාත්‍යාංශ අධිකාරියට ආයේ ඉඩකඩම් කිසිදු වාණිජමය කටයුත්තක් සඳහා මං හිතන්නේ පනතේ හැටියට දෙන්නත් බෑ. නමුත් මේ නීති විරෝධීව දීලා තියෙනවා. දැන් ඔබතුමාට බලයේ තියෙන ඒවා අවලංගු කරන්න. මොකද කිසිදු ටෙන්ඩර් ක්‍රියා පටිපාටියක් නැහැ. කිසිම බෝඩ් එකේ අනුමැතිය විතරක් අරගෙන දීලා තියෙනවා තමන්ගේ ඉතුමතුන්ට. ඉතින් මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා වහාම මේක ක්‍රියාත්මක වෙන්න. මොකද මේක තව මේක යන්න ඊළඟට ඔවුන්ව එලව ගන්නම බැරි වෙනවා. මොකද දැන් මේක මේ ඩීල් එක මේ කරලා දැන් මේ තියෙන වකවානුව තව අවුරුද්දක් විතර ප්‍රමා වෙනකොට ඔවුන්ටත් නීතිමය අයිතියක් ලැබෙනවා. මොකද මේක අවුරුද්දක් විතර ගිහිලා තියෙනයි මෙච්චර කල් මේව අයින් කරේ නැත්තේ කියලා. දැන් අලුත් ආණ්ඩුවක් ඔබතුමාලට තීන්දු ගන්න පුළුවන්. ඒ හින්දා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනා එවැනි දීපොළ විශාල වශයෙන් අවභාවිතා වෙලා තියෙනවා. විශේෂයෙන්ම නිවාස අධිකාරියට අයිති දීපොළ. ඉතින් ඒ දීපොළ ඔබතුමා මැදිහත් වෙලා ඒවා නැවතවතාව ජනතාවගේ පරිභෝජනයට ලක් කරලා දෙන්න කියලා ඔබතුමාගේ අවධානයට යොමු කරන්න කැමති. ඒ වගේම තමයි දැන් මේ අවුරුද්දේ ඔබතුමාලා මම දැක්ක චක්‍රලේඛනයක් යවලා තියෙනවා නිවාස අමාත්‍යාංශයෙන් රුපියල් මිලියන 500ක් වෙන් කරලා තියෙනවා ග්‍රාම සේවා වසම් 4022කට මේ මේ මුදල් මේ කියන්නේ ගෙවල් හදන්න. ඉතින් මම හිතන්නේ නැහැ රුපියල් මිලියන 500ක් ප්‍රමාණවත් වෙනවයි කියලා. ඒක ආධාරයක් හැටියට ලක්ෂ ඒ කියන්නේ එක පවුලකට ලක්ෂ 10ක් ලබා දෙන්න කියලා යෝජනා වෙලා තිබෙනවා. මම හිතනවා විශේෂයෙන්ම ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද ආර්ථික වශයෙන්ම ඉතාම අර්බුදකාරී තැනකට මේ පත් වෙලා ඉන්නේ. ජීවන වියදම ඉතාම අධිකයි. තමුණාන්සලා එහෙම මුදල් දෙන්න යෝජනා කරොත් ඒකේ ඊළඟ ප්‍රතිඵලය වෙන්නේ මේ මුදල් හරියාකාර වේ නිවාස හදන්න මේ මුදල් යයිද? එහෙම නැත්නම් මේ තිබෙන ගැටලුකාරී ආර්ථිකයත් එක්ක මිනිස්සු මේ මුදල් අරන් ගිහලා සමහර විට ඒගොල්ලන්ගේ පෞද්ගලික පරිහභෝජනයට ලක් කරන්න පුළුවන්. ඒ හින්දා ඒ ගැන නැවත වතාවක් හිතන්න කියලා මම යෝජනා කරනවා. විශේෂයෙන්ම එක ඒ කියන්නේ අපි බැලුවොත් එහෙම රුපියල් මිලියන 514022ක් තියෙන ග්‍රාම සේවා වසම් වලට එක පවුලකට ලක්ෂ 10ක් වෙන් කරත් මං හිතන්නේ නැහැ විශාල ප්‍රමාණයක් අපිට වෙන් කරන්න හම්බෙන්නේ නැහැ. ඊටාම සුළු ප්‍රමාණයක් තමයි වෙන් කරන්න හම්බෙන්නේ. ඊළඟට විශේෂයෙන්ම දැන් මේ ගොඩනැගිලි ද්‍රව්‍ය උපකරණවල මිල වැඩිවීම නිසාම විශේෂයෙන්ම අද ඒ කර්මාන්තයේ ඉහළ කර්මාන්තයේ තිබෙන කර්මාන්තයට අවශ්‍ය දේවල් ඒ මූලධර්මය එහෙම නැත්නම් ඒ කර්මාන්තයට අවශ්‍ය දේවල් වල මිල ඉහළ යාම නිසාම විශේෂයෙන්ම මධ්‍යම පාන්තිකයන් හා මේ අඩු ආදායම් ලාභීන් පවුල් තමන් නිවස් ගොඩනැගීම කාර්යයෙන් අයින් වෙලා තියෙනවා. මොකද මේක දරා ගන්න බෑ. ඒ හින්දා දැන් හුඟක් අය දැන් නැවත වතාවක් මේ නිවාස ඉදිකිරීම ඒකෙන් ඈත් වෙලා තියෙනවා. ඊළඟට පොලිය ඉහළ නිවාස පොලිය ඉහළ දැමීම තුලත් හුඟක් අය ගෙවල් හදා ගැනීම අත්හැරලා දාලා තියෙනවා. දැන් මේකේ ඊළඟ ප්‍රතිඵලය වන්නේ අනවසර ඉදිකිරීම් වර්ධනය වෙලා තිබෙනවා. විශේෂයෙන්ම අඩු ආදායම් ලාභී අය තමන් අනවසර ඉදිකිරීමක් කරගෙන එහෙම නැත්නම් තමන්ගේ නිවසම මොකක් හරි කරලා ඒක තවක් ඉස්සරහා කෑල පිටිපස්ස කෑල දික් කරගෙන ඒක තුල ජීවත් වෙන්න ඒගොල්ලෝ දැන් පුරුදු වෙනවා මොකද මේ තිබෙන ගොඩනැගිලි වල තිබෙන විශේෂයෙන්ම මේ කර්මාන්ත ශේෂ්ත්‍රයේ තිබෙන අය අවශ්‍ය ද්‍රව්‍ය වල මිල ඉහළ යාම නිසාම ඔවුන්ට අලුත් නිවසක් තනා ගැනීමට බොහෝ දුරට ඒක අපහසුත් වෙලා තිබෙනවා ඒ වගේම බැංකු පොලි ඉහළ ගියීම නිසාම ඔවුන් ඒ කාර්යයෙන් අද වෙනකොට ඉවත් වෙලා තිබෙනවා එහෙනම් අපි ගරු ඒ අමතුමාට කියනවා මේ පිළිබඳ අවධානය යොමු කරන්න විශේෂයෙන්ම නාගරික සංවර්ධන අධිකාරී මේ නිවාස නබා දෙනකොට ඒ වගේම කොළඹ නගරය ඇතුලේ නැවත වතාවක් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘති කරනකොට ඒව අනිවාර්යයෙන්ම විද්‍යාත්මක ක්‍රමවේදයකට ඒ වගේම ඒ නැවත පදිංචි කිරීම තුළ නැවත වතාවකේ මිනිස්සුන්ගේ ජීවිත ගොඩනගන්න ඒ ජීවිත ඉහළ යන්න ඒ ජීවිතයේ ඉස්සරහට යන්න පුළුවන් ව්‍යාපෘති බවට මේ ව්‍යාපෘති පරිවර්තනය කරන්න කියලා ඔබතුමාට නැවත වතාවක් මතක් කරලා දෙනවා. ඒ වගේම තමයි දැන් මේ අද තිබෙන මේ විවාදය තුළ අපි ගත්තොත් වරාය පිළිබඳව තිබෙන විවාදය. ඒ වරාය තුළ ඒ විවාදය තුළ මම මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම දැන් මේ වෙස්ට් ටර්මිනල් එක එහෙම නැත්නම් අදානීට ලබා දීපු ඒ සමාගමක් අපි ලබා දීලා තිබෙනවා. ඒ සමාගම විශේෂයෙන්ම එවකට තිබුණු ආණ්ඩුවත් එක්ක අත්සන් කරනකොටත් ඔවුන් යම් ටාගට් එකක් ඔවුන්ට ලබා දීලා තිබෙනවා. දැන් ඒ ටාගට් එක කරගන්න බැරි වුණොත් අපිට ඒ ඔවුන්ගේ ඒ ලබා ගන්න පුළුවන් ඒ සහනය අපිට ලබා ගන්න බැරි වෙනවා කියන එක තමයි ඒ ගිවිසුම් අනුව අපිට පෙනී යන්නේ. ඒ වගේම අපි දැක්කා පෞගියද අදානි සමාගම ඉන්දියාවේ කොචින් ප්‍රදේශයේ අලුත් වරායක් ඒගොල්ලෝ ආරම්භ කරා. විසිම්හම් කියලා වරායක්. ඒ විසිම්හම් වරාය තියෙන්නේ අපි අපේ රටට එන වෙසල්ස් එන පාර හරහා තමයි ඒ වරාය වැටලා තියෙන්නේ. දැන් මේ පෞගියදා අපේ රටේ ඇතිවෙච්ච මේ විශේෂයෙන්ම රේගුවේ ඇතිවෙච්ච වැඩ වර්ජනයත් එක්ක අපේ රටට ආපු නැව් 30කට වඩා ආසන්න ප්‍රමාණයක් නැවත වතාවක් හැරිලා ගියා. ඒ හැරිලා ගියේ විසිම්හම් වරායට තමයි හැරිලා ගියේ. අලුතෙන් පටන් ගත්ත අදානි සමාගමේ වරාය. ඉතින් මම හිතනවා එහෙම උනේ ඇයි? මොකද මෙතන ස්ට්‍රයික් එකක් ආවා. ස්ට්‍රයික් එක ආවට පස්සේ ඒ ආපු නැව් 30කට වඩා වැඩි ප්‍රමාණයක් නැවත වතාවක් හැරිලා ගියා. ඒ හැරිලා ගියේ විසිම්හම් වරායට. ඒ හින්දා දැන් අපි යෝජනා කරනවා ඒ தත්ත්වය හොයලා බලන්න. මොකද කොහොමද ඒ විසිම්හම් වරාය සංවර්ධනය කරන්නද ලංකාවට ආපු වරායට ආපු නැව් ටික නැවත වතාවක් හැරිලා ගියේ. ඒ හින්දා මේ තිබෙන වර්ජනයත් එක්ක ඒ නැව් හැරිලා යන එක ගැන යම් කිසි ආකාරයේ සම්බන්ධයක් තිබෙනවා. ඒ වගේම තමයි දැන් මේ සංඛ්‍යා ලේඛන අනුව අපි බැලුවොත් එහෙම ගරු නියෝජ කතානායකතුමනි දැන් 2024 ජනවාරි වලට වඩා 2025 පරන්ත මෙහෙයුම් අඩුවීමක් වෙලා තියෙනවා. අපි බැලුවොත් එහෙම 2024 236,520ක් බහලුම් ඇවිල්ලා තියෙනවා. 2025 204,095යි ඇවිල්ලා තියෙන්නේ. කියන 13%ක අඩුවීමක් සිද්ධ වෙලා තිබෙනවා 2024-25 ජනවාරි මාසයේ සංසන්දනය කරනකොට. සමස්තයක් හැටියට අපි බැලුවොත් සියලුම ටර්මිනල් අපි එකතු කරලා බැලුවොත් 13%ක අඩුවීමක් වෙලා තියෙනවා. ඉතින් මම කියනවා විශේෂයෙන්ම දැන් මේ පර්යන්ත මෙහෙයුම් කටයුතුවලදී විශේෂයෙන්ම 50%ක් මෙවන්නේ MSC නැව් සමාගම තමයි 50%ක් මෙවන්නේ. එතකොට මේ MSC නැව් සමාගමත් එක්ක 2025-26 අත්සන් කරන්න ඕන ඒ ගිවිසුම් තවම අත්සන් වෙලා නැහැ කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් ඒක බලවත් මම හිතනවා වරායේ ඉදිරි කටයුතු හා වරායේ සංවර්ධනවලට විශාල බාධාවක් වෙන්න පුළුවන්. ඒකදි තියෙන දේ තමයි විශේෂයෙන්ම දැන් මේ අපි ගත්තොත් එහෙම නැගෙනහිර පර්යන්ත. දැන් නැගෙනහිර පර්යන්තය ජනාධිපතිතුමාත් කිව්වා මේ අවුරුද්දේ ජූලි මාසේ වෙනකොට පටන් ගන්න පුළුවන් කියලා. 2025. නමුත් දැනට දැන් මේ වාර්තා වෙන දියා බැලුවම නැගෙනහිර පන්දම මත ECT එක පටන් ගන්න 2027 දක්වා කල් යනවා. ඒ කල් යන්නේ මොකක් ඉඳවත් නෙමෙයි. ඒ පර්යන්තයට අවශ්‍ය උපකරණ ගෙන්න යන්න ඒකට භාවිතා කරන්න අවශ්‍ය උපකරණ ගෙන්නන්න කැඳවපු ටෙන්ඩරය අවලංගු කරලා තියෙනවා. දැන් මේ ජාත්‍යන්තර ටෙන්ඩරය අවලංගු කිරීම තුළ නැවත වතාවක් එම ටෙන්ඩරේ කැඳවන්න අඩුම ගානේ මාස 18කට වඩා වැඩි කාලයක් අපිට යන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. එතකොට එවැනි මාස 18ක් වගේ කාලයකට ගියොත් එහෙම අපිට 2027 තමයි මේක අපිට නැවත පටන් ගන්න පුළුවන් වෙන්නේ කියන එක තමයි දැන් අපිට අපිට වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම දැන් 2026 ජූලි මාසයේ ඒක පටන් ගන්න හම් වෙන්නේ නැහැ. දැන් ඒකෙදි විශේෂයෙන්ම දැන් අර මේ ගැටලුව බවට පත් වෙලා තිබෙන්නේ අර නව කළමනාකාර අධ්‍යක්ෂකවරයෙක් පත් වෙලා ඉන්නවා. එතුමාගේ ක්‍රියාකලාපය තමයි මේ ප්‍රශ්න විශේෂයෙන්ම ඇති වෙන්න ප්‍රධාන හේතු හැටියට වාර්තා වෙන්නේ. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි, කතානායකතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, මම දැන් විශේෂයෙන්ම අපේ ඇමතිතුමාගේ කතාවේදී කිව්වා විශේෂයෙන්ම පෝට් එලිවේටඩ් එක්ස්ප්‍රස් වේ එක ගැනයි, සෙන්ට්‍රල් එක්ස්ප්‍රස් වේ එක ගැනයි, ඊළඟට අර නුවර තියෙන කැන්ඩිවල ට්‍රාන්ස්පෝර්ට් හබ් එක ගැන. එතුමා කතා කරනකොට කිව්වා මේවා බ්ලන්ඩර්ස් කියලා. මේවා බ්ලන්ඩර් ප්‍රොජෙක්ට් කියලා. මම එතුමාට දැනුවත් කරන්න කැමති මේ දෙකටම මුදල් ලබා දීලා තිබෙන්නේ මේ ප්‍රොජෙක්ට් දෙකටම ADB එකයි World Bank එකයි. ඒ කියන්නේ Asian Development Bank එකයි World Bank එකයි.
මුජිබුර් රහමාන් you have 2 more minutes.
ඒ බැංක් දෙක තමයි මේ ප්‍රොජෙක්ට් දෙකටම මුදල් වෙන් කරලා තිබෙන්නේ. ඒතොර අපි දන්නවා ADB එකයි World Bank එකයි එහෙම බ්ලන්ඩර් ප්‍රොජෙක්ට් වලට සල්ලි දෙන්නේ නැහැ. ඒගොල්ලෝ ව්‍යාපෘති කරනකොට feasibility report එකක් හැඳවලා ශාකේතා අධ්‍යයන කරලා තමයි ඒගොල්ලෝ මුදල් ලබා දෙන්නේ. එහෙම බ්ලන්ඩ ප්‍රොජෙක්ට් වලට සල්ලි දෙන්නේ නැහැ මේ ආයතන දෙකම. මොකද මේවා ජාත්‍යන්තර ආයතන. ද ඔබතුමාලාගේ ආණ්ඩුත් මේ ආයතනත් එක්ක වැඩ කරනවා. ද ඔබතුමාලාටත් ළඟදී World Bank එකෙන් විශාල ණය මුදලක් ලබා දුන්නා. ඒවා එහෙම ලබා දෙන්නේ නැහැ. එතකොටද මම හිතනවා විශේෂයෙන්ම අපේ ආණ්ඩු පක්ෂයේ මේ සභා අපේ සභානායකතුමා මේ ආණ්ඩුවේ ඉන්නේ ප්‍රබලයා. මම හිතන්නේ ජනාධිපතිතුමාට පස්සේ ඔබතුමා තමයි ඉන්නේ කියලා. එහෙනම් ඔබතුමා ටිකක් මම නම් හිතන්නේ මේ ආයතන ගැන කතා කරනකොට ඔබතුමාලා ගනුදෙනු කරන ආයතන ගැන කතා කරනකොට ඒ ආයතන වලට චෝදනා කරන එක මොකද ඒ බ්‍රැන්ඩ් ප්‍රොජෙක්ට්ස් වලට උන් කවදාවත් සල්ලි දෙන්නේ නැහැ. උන් සල්ලි දෙන්නේ ඒ feasibility reports බලලා තමයි. ඒතොර දැන් මේ ප්‍රොජෙක්ට්ස් දෙකම එකක් තමයි මම කියන්න ඕනේ විශේෂයෙන්ම මේ port elevated express way එකේ exit දෙකක් තිබුණා. දැන් ඒ exit දෙකම ගිය ආණ්ඩුව කරේ නැහැ. විශේෂයෙන්ම පිටකටුව මල්වත්ත පාරට යන එක්සිට් එකයි අලුත් මාවතට යන එක්සිට් එකයි. දැන් ඒ එක්සිට් දෙකම ගිය ආණ්ඩුව ඒ එක්සිට් එක කරේ නැහැ. දැන් මේ ඔබතුමාලා දැන් මුදල් වෙන් කරලා තියෙනවා ඒ එක්සිට් දෙක කරන්න. දැන් මේ මේ තියෙන මේ අයවැයෙන්. එතකොට දැන් ඒවා බ්ලන්ඩ ප්‍රොජෙක්ට්ස් නම් එහෙම මුදල් වෙන් කරෙන්නේ නැහැනේ. එතකොට එතකොට දැන් ඒවා වෙන් කරලා තියෙනවා. දැන් එතකොට දැන් මම මේ කියන්නේ මේ දෙකම විශේෂයෙන්ම 2020-24 ආණ්ඩු කාලේ මේ දෙකම එක්සිට් දෙක මුදල් වෙන් කරපු නැති හින්දා තමයි ඒ එක්සිට් දෙක කරේ නැති. ඊළඟට තමයි දැන් විශේෂයෙන්ම දැන් ඔබතුමා ඒ කරපු චෝදනාව මම හිතනවා සමහර විට ඔබතුමා හිතුවත් දන්නේ නැහැ මේවා අන්සොලිසිටඩ් ප්‍රොපෝසල් කියලා. මේවා අන්සොලිසිටඩ් ප්‍රොපෝසල් නෙමෙයි. තොර අන්සොලිසිටඩ් ප්‍රොපෝසල් දුන්නා 2010ට කලින්. කියන්නේ රාජපක්ෂ පාලනය විසින් ඒගොල්ලෝ දීපු හැම එකක්ම අන්සොලිසිටඩ් ප්‍රොපෝසල් හැටියට තමයි දුන්නේ. එතකොට ඒක හරි. ඒවා හොඟාක් ඔය චීනෙන් ගත්ත ණය හොඟාක් ඔය බ්ලන්ඩ ප්‍රොජෙක්ට් හැටියට තමයි ගිහිලා තියෙන්නේ. ඒවා සුදුවලි බවට අද පත් වෙලා තියෙනවා. ඒක ඇත්ත. ඔබතුමා හම්බන්තොට ප්‍රදේශයේ ඉඳ ඔබතුමා දන්නවා හම්බන්තොට ප්‍රදේශයේ ප්‍රොජෙක්ට් කීයක්.
Honorable Mujibur Rahman your time is up.
මම අවසන් කරන්නම්. I will finish. 2005න් පස්සේ රාජපක්ෂලා බලයට ආවට පස්සේ ඔබතුමාලගේ සහයෝගයෙන් බලයට ආවේ. ආවට පස්සේ හම්බන්තොට ප්‍රදේශයේ කොයිතරම් බ්ලන්ඩ ප්‍රොජෙක්ට් වෙලා තියෙනවද චීන ණය අරගෙන. අර සම්මන්ත්‍රණ ශාලාවල් ගොඩනගලා තිබෙනවා. ඒගොල්ල විශාල පාරවල් හදලා තිබෙනවා. අපිට ගන්න පුළුවන් හම්බන්තොට වරායත් අපිට ගන්න පුළුවන්. ඒ වගේ බ්ලන්ඩ ප්‍රොජෙක්ට් රාශියක් කරා චීන ණය උඩ. නමුත් ඒෂියන් ඩෙවලොප්මන්ට් බැංක එකවත් වර්ල්ඩ් බැංක එකවත් ඒවා බ්ලන්ඩ ප්‍රොජෙක්ට් වලට මුදල් දෙන්නේ නැහැ කියන එක මම මෙතන අවධාරණය කරන්න ඕනේ. ඒ හින්දා නැවත වතාවක් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා කාල වේලාව ලබා දීම පිළිබඳව. බොහොම ස්තුතියි.